Honorable Dr. Kaushalya Aryaratna, you have 10 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතනවා අද දිනේ අදාළ විවාදයට කලින් යම් කාරණා කීපයක් කියන්න අවශ්‍යයි. අද 2025 මැයි 20 දිනය අපි මේ මොහොතට වැදගත් වන යම් කාරණා කීපයක් කියලා මම ගැසට ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා දශක ගණනාවක් සිවිල් යුද්ධයෙන් පස්සේ ශ්‍රී ලංකාව තුල මේ පහුගිය වසර ගණනාව තුල සිදුවෙච්ච සංහිඳියා ක්‍රියාවලිය ප්‍රමාණවත් නැහැ. ඒවා බොහොම සුපර්ෆිෂල්, එහෙම නැත්නම් මතු පිටින් පෙනෙන උත්සාහයන් කියලා අපි හැමෝම දන්නවා. ගැටුමේ මූල හේතු හොයන්නත්, විඳිතයන්ට යුක්තිය සහතික කරන්නත්, එහෙම නැත්නම් ප්‍රජාවන් අතර කල්පවතින සාමය ප්‍රවර්ධනය කරන්නත් පහුගිය කාලේ පත්වෙච්ච ආණ්ඩු පොරොන්දු වුණාට ඒවා කරන්න හැකියාවක් ලැබුණෙත් නැහැ. සත්‍ය වගවීම සහ සුවපත් කිරීම සඳහා අවශ්‍යතාවය සහ අවස්ථාව අපමණව තිබියදීත් සත්‍ය සම්බන්ධ කොමිෂන් සභා, වන්දි යාන්ත්‍රණ, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වැනි ප්‍රධාන මුලපිරීම් ප්‍රමාද වෙලා, එහෙම නැත්නම් ඒවා තනුක කරලා, එහෙම නැත්නම් සම්පූර්ණයෙන් අතහැර දමලා තියෙනවා මේ වන විට. අතීතයට මුහුණ දීමට සැබෑ දේශපාලන කැමැත්තක් නොමැතිකම මේ ප්‍රධාන අසාර්ථක වීමට හේතු. මේක ඇත්තටම කිව්වොත් විඳිතයන්, ඒ පවුල් සහ සිවිල් සමාජ කණ්ඩායම් අතර අපි දන්නවා පහුගිය කාලය තුළ ගැඹුරු කලකිරීමකට හේතු වුණා. යුද්ධයේ ප්‍රතිවිපාක වලින් වැඩිපුරම, එහෙම නැත්නම් අසමානුපාතික ලෙස චෝදනා වේදනා විඳේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්ත්‍රීන්. පහුගිය සතිය තුළ අපි දන්නවා උතුරෙත් දකුණෙත් මව්වරුන් දස දහස් ගණන් තමන්ගේ අහිමියූ දරුවන් වෙනුවෙන්, ස්වාමි පුරුෂයන් වෙනුවෙන් කඳුළු හැලුවා. උතුරෙ මව්වරු කංජි බෙදුවා, ආගමික වතාවත් කළා. දකුණෙ මව්වරු බණ කිව්වා, දාන දුන්නා. සමරු පලකවල තමන්ගේ දරුවන්ගේ නම් හෙව්වා. තමන්ගේ මියගිය ආදරණීයන් සැමරීමට ඔවුන්ට ඇති අයිතියට අපි ගරුකළ යුතුයි. නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අම්මලාගේ කඳුළු වලට දෙමළ සිංහල ભેදයක් නැහැ. ප්‍රථම වතාවට ආණ්ඩුවෙන් ගිය පහුගිය කාලවල වල අපි දන්නවා තමන්ගේ ආදරණීයන් සමරන්නටවත් ඒ උතුරේ අම්මලාට අවකාශයක් තිබුණේ නැහැ. විශේෂයෙන් උතුරු නැගෙනහිර පමණක් නෙවෙයි සියලු ජන කණ්ඩායම් වලට අහිමි වූ ආර්ථික යුක්තිය ළඟා කර දීම ප්‍රධාන කොට ගනිමින් සත්‍ය යුක්තිය ප්‍රතිපූර්ණය සහ යලි සිදු නොවීම යන සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමය අප ඉදිරියේ තියෙන මූලික අභියෝගය සහ අපගේ මේ මොහොතේ ඉලක්කය බවට පත් වෙලා තියෙනවා. සංහිඳියාව කියන්නේ තවදුරටත් පරිධියේ ගැටලුවක් නොවේ, සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා කේන්ද්‍රීය වන්නක් බව ජාතික ජනබලවේගය පිළිගන්නවා. ඒ වගේම අප කැප වෙලා සිටිනවා නියෝජ්‍ය කතානායකතුමනි විශ්වසනීය විනීත පෙනෙන සහ ස්වාධීන සංහිඳියා ක්‍රියාවලියක් ඉදිරි කාලය තුළ ඇති කරන්න. අන්‍යෝන්‍ය ගෞරවය සියල්ලන් ඇතුළත් කර ගැනීම සහ සමාන පුරවැසිභාවය මත පදනම් වූ නව සමාජ ගිවිසුමක් නිව සෝෂල් කොන්ට්‍රැක්ට් ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ඇතුළු වැඩපිළිවෙලක් අප ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමේ උපකරණයක් ලෙස සංහිඳියාව භාවිතා කිරීම අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට එය සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ගෞරවය සහ සමානාත්මතාවයේ මුල් කරගත් ජාතික ප්‍රමුඛතාවයක් විය යුතුයි. ඒත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කනගාටුවට කාරණය නම් අපි පහුගිය දිනවල ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල දැක්කේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු සමහර ජාතිවාදී සහ අන්තවාදී කණ්ඩායම් මේ මොහොතේ නැවත නැවතත් ජාතිවාදය සහ ආගම්වාදය අවසන් නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කරමින් සිටින ආකාරයයි. මේ මොහොතේ ආණ්ඩුවට විරුද්ධව ජාතිවාදී සහ අන්තවාදී බලවේගවලට මේ ජාතීන් අතර අසමානතාවය ඇති කරන එම බලවේගවලට අප අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය ජාතිවාදයේ සෝත්තමවාදයේ සහ ආගමික හෝ වාර්ගික මූලධර්මවාදයේ අත්තිවාරම් මතින් ගොඩනගා ගත හැකි නොවන බවයි. ජාතික ජනබලවේගය සහ ලෙස අප ස්ථිර සහ නොසැලෙන ස්ථාවරයකින් යලි යලිත් අවධාරණය කරන්නේ වෛරය ආධිපත්‍ය හෝ බැහැර කිරීම මත වර්ධනය වන මතවාදයන්ට අපගේ දේශපාලනයේ හෝ සමාජයේ කිසිදු ඉඩක් ලබා දීමට ආණ්ඩුවක් ලෙස අප ක්‍රියා නොකරන බවයි. ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම සඳහා දේශ ප්‍රේමය පස් පිටුපස සැඟවී සිටින බංකොලොත් දේශපාලනය යළි හිසවිසවීමට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අන්තවාදය හමුවේ දේශපාලන වාසිතකා නිහඬව සිටින කණ්ඩායම්වල බියගුලුකම අපි අභියෝග කරනවා. සැබෑ දේශ ප්‍රේමය පවතින්නේ සියලු ප්‍රජාවන්ට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලද සමෘද්ධිමත් විය හැකි ජාතියක් ගොඩනැගීම තුළ මිස සුළු කණ්ඩායමක් අන් අයගේ වියදමින් ආධිපත්‍ය දරන රටක් තුළ නොවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා නැවතත් මේ අවස්ථාවක් කරගන්නවා වෙනස් කොට සලකන ව්‍යූහයන් සහ පද්ධතීන් බිඳ දැමීමට, වෛරී අපරාධ සඳහා දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීමට සහ ප්‍රචණ්ඩත්වයේ උසිගන්වන හෝ අන්තවාදී මතවාද පතුරුවන අයට නීතිය ක්‍රියාත්මක කරන බවටත් අපි සක්‍රිය කටයුතු කරන බව අවධාරණය කරන්න කැමතියි මේ මොහොතේ. මම එළඹෙන්නම් අද දවසේ අපි කතා කරන මාතෘකාව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු පනත යටතේ නිකුත් කරන ලද 2025 ජනවාරි 31 දරන අංක 42 දරන ගැසට් නිවේදනය. මේකෙදී විදුලි බලයෙන් ක්‍රියා කරන මං හිතන්නේ මට කලින් කතා කරපු ගරු නියෝජ්‍ය ඇමතිතුමත් මන්ත්‍රීවරුනුත් කතා කරා විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා නිෂ්පාදන බදු අනුපාත සංශෝධනයක් මේ යටතේ අපි යෝජනා කරලා තියෙනවා. ඒකෙදී මිල රක්ෂණ ගාස්තු සහ නැව් කුලියගේ ප්‍රතිශතයන් ලෙස අදාළවන නිෂ්පාදන බදු අනුපාත, පෙට්‍රල් හෝ ඩීසල් එහෙම නැත්නම් දෙමුහුන් වාහනවල බදු අනුපාත හා සසඳන විට දැනට පහලාගයක් ගන්නවා. ඒ බදු අනුපාත සාධාරණ ලෙස අනෙක් වාහන හා සමාන කිරීමේ අරමුණින් තමයි මේ බදු අනුපාත ඉහළ නංවා තියෙන්නේ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවමත් ඒ බදු අනුපාත පවතින්නේ පෙට්‍රල් ඩීසල් හෝ දෙමුහුන් වාහනවලට වඩා අඩු අගයකින්. එතකොට මේකේ කාරණා තුනක් සඳහා තමයි මේ බදු අනුපාත වෙනස් සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. එකක් තමයි සමබර හා සාධාරණ බදු කරන රාමුවක් තුළින් රජයේ බදු ආදායම වැඩි කර ගැනීමට. එතෙන්දි මම අවධාරණය කරන්න කැමති මේ අය කරගන්නා බදු අපිට මේ අවස්ථාවේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍යයි. මේ අය කරගන්නා බදු රාජ්‍ය ආදායම් වැඩි කරගන්නවා විතරක් නෙමෙයි, ඒ බදු වලින් නිසි පරිදි ඒ බදු සමාජ සාධාරණත්වයේ උදෙසා නිසි අයුරින්, ඒ කියන්නේ හොරකම් කරන්නේ නැතුව පාවිච්චි කරන එකත් ඒ බදු අය කර ගැනීම හා සමානවම වැදගත් දෙයක් කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම දේශීය විදුලි වාහන නිෂ්පාදනය ඉහළ නැංවීම සහ දිරිමත් කිරීමත් අපි කළ යුතුයි. මේ වන විටත් වේගා, EVX, IDL, මෝක්ෂ සහ ඉලෙක්ට්‍රොටෙක් කියන විවිධ නම් වලින් විවිධ ආකාරයේ විදුලි වාහන ලංකාව තුළ නිපදවනවා. ඒ නිපදවීමේදී ඒවායේ යම් යම් ඉදිරි සංවර්ධනය කිරීම, ඒවට නිෂ්පාදන දිරිගැන්වීම, ඒ තුළින් එළියට යන අපේ විදේශ විනිමය ප්‍රමාණය, අපේ ඩොලර් ප්‍රමාණය අඩු කරගන්නත් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි දන්නවා විදුලි රථවාහන භාවිතය වැඩි වෙනවා. ඒක පරිසර හිතකාමී විදිහට.
Honorable member, you have 2 more minutes.
Thank you. ඊට සාපේක්ෂව අපි ගෙන්වන ප්‍රමාණයත් ඉදිරියේදී වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඔස්සේ රජයේ බදු ආදායම ඉහළ නංවාගෙන පරිසර හිතකාමී සහ ඉන්ධන භාවිතය අඩු හොඳ රථවාහන පරිසරයක් ඉදිරියේදී ඇති කරගීම අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුවයි. ඒ වගේම මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කියපු විදිහට අපි පොදු ප්‍රවාහනය සඳහා වැඩි බරක් සහ වැඩි මුදලක් වෙන් කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා හොඳ සාධාරණ දියුණු රටවල පවතිනා වගේ හොඳ පොදු කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපනය කිරීම මගින් හැකිතරම් පෞද්ගලික වාහන පාවිච්චියට වඩා අපේ පොදු ප්‍රවාහනයට තියෙන අපේ දායකත්වය සහ කැපවීම වැඩි කිරීම මගින් ජනතාවගේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්නත්. ඉතින් ඒ කාරණා ටිකත් එක්කම මගේ අද දවසේ මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුති කාලය ලබා දුන්නට ගරු නියෝජ්‍ය කතානායකතුමනි.